සමපිරත් නැත ඉක්මන් කරන්න.
ගරු කතානායකතුමනි, විශේෂයෙන්ම 2022 ඔක්තෝබර් 2 දින උදෑසන දෙරණ මාධ්‍යවේදී සංකාමරජිත් මැතිතුමා කළ මම හිතන්නේ අපි පුවත්පත් සිරස්තලවල කරපු ප්‍රකාශය සම්බන්ධතාව මේ වරප්‍රසාද ප්‍රකාශය මම ඉදිරිපත් කරන්නේ. අපි දන්නවා විවිධ අවස්ථාවන්වල මේ පාර්ලිමේන්තුව සහ මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගැන විවිධ විවේචන එල්ල කරනවා. ඒක දැන් පුරුද්දක් විදිහට මේ සමහර මාධ්‍ය විසින් අද කරගෙන යනවා. ඒ වගේම අපේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුත් කී සමහර බොහෝ දෙනට අමතක වෙනවා මේ 225 තුල ඉන්නේ කියලා. ඒ අය ගිහලා එළිය කියනවා මේ පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරු මේ ආකාරයෙන් කටයුතු කරනවා කියන කාරණේ සම්බන්ධ. විශේෂයෙන්ම ගරු කතානායකතුමනි, මේ වරප්‍රසාද ප්‍රශ්න ඉදිරිපත් කරන්නේ උදේජීව ඒකනායක මහත්මයා විසින් දියවන්නාවේ බත්පත කෙට්ටුයි කියන සිරස්තලය ව්‍යංජන 8:04 වෙලා අතුරුපස 4:02 වෙලා යනුවෙන් සතියාග අරුණ පුවත්පතේ මේ උදේජීව ඒකනායක මහතා විසින් පළ කර වාර්තාව වැරදි අදහසක් ඇති වෙන ආකාරයට තමයි උදෑසන දෙරණ අරුණ පුවත්පත වාර්තා කරන්නේ. ඒ වැඩසටහනේ ඒ මාධ්‍ය වේදිකාව විසින් ඉදිරිපත් කරේ. එතකොට එම වැඩසටහන නරඹන ජනතාවට පාර්ලිමේන්තුව ගැන වගේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ගැන වෛරයක් සහ ක්‍රෝධයක් ඇති වෙනවා. ඉතින් මේ ගැන වැරදි වැටහීමක් ඇති වෙන ආකාරයට මාධ්‍ය වේදිකාව ඔහුගේ සිතේ තිබෙන අදහස් ඉදිරිපත් කරා එතනදී අතරම. ඉතින් එතනදී මම මේ අවස්ථාවේ පුවත්පතේ වාර්තා පාදක කරගෙන එම වාර්තාවෙන් කොටසක් කියවා ඉන්පසුව යම් වෙලාවක් මේ සමාජයේ කුපිත වෙන ආකාරයට කළ ප්‍රකාශය මගින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එරෙහිව නොකළ වරදකට සමාජයේ කුපිත කිරීමට කළ උත්සාහය බලවත් වරප්‍රසාද කඩවීමක් ලෙස ගරු කතානායකතුමනි පෙනී යනවා. මේ පිළිබඳ ඔබතුමාගේ අවධානය යොමු කරලා මේ සම්බන්ධ පැමිණිල්ල අදාළ පුවත්පත් වාර්තාව ඒ වගේම දෙරණ අරුණ වැඩසටහනේ වීඩියෝ පටය සියල්ලක්ම ඔබතුමාට ඉදිරිපත් කරනවා. ඒ වගේම වරප්‍රසාද කමිටුවට මේ කාරණේ ඉදිරිපත් කරන්න කියන කාරණේ මම මේ අවස්ථාවේ ඔබතුමා ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා හිටිනවා. ඒ වගේම ගරු කතානායකතුමනි මේක මොකද මේක පුරුද්දක් විදිහට අද මේක බරපතල වරද්දක් විදිහට අද මේක ඉතාමත්ම හැම මාධ්‍ය නාලිකාව බොහෝ මාධ්‍ය නාලිකාවල සමහර අය මම හැමගේ දැනට මත දික් කරනවට වඩා බොහෝ මාධ්‍ය නාලිකාවලින් අද ප්‍රධාන වශයෙන් ප්‍රධාන වරදකරුව බවට පත් කරලා තියෙන මේ පාර්ලිමේන්තුව. ඒ හින්දා පාර්ලිමේන්තුව නියෝජනය කරන අපි නවක මන්ත්‍රීවරු විදිහට අපිට ඇත්තරම බොහෝ ජනතාව මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කරනවා කතා කරනවා අපිට යම් හිත් පීඩාවකට අපිට පත් වෙනවා. ඉතින් හින්දා ඒ වරප්‍රසාද කඩේම සම්බන්ධයෙන් වරප්‍රසාද කමිටුවට මේ කාරණේ සම්බන්ධයෙන් යොමු කරන්න කියන
ගෞරවණීය ස්තුතිය අපි යොමු කරන්නම්. ඔව් DB හිරත් මෙතුමා
නායකතුමනි, බොහොමත් කෙටියෙන් මගේ අදහස් ඉදිරිපත් කරන්නම්. සබුත්තේගම නගරේ ලක්ෂ 23ක බැංකුවට මුදල් තැන්පත් කරන්න ගියාපුවාම ස්වේච්ඡාවෙන් ඉදිරිපත් කරලා පොලිස් නිලධාරියෙක් ඒක බේරාගත්තා. ඔහුට උසස් වීම් දුන්නා. ඒ වගේම මුදල් ප්‍රදානය දුන්නා. අපි අගය කරන්න ඕනේ කාරණාව ආරක්ෂක අංශයේ වගකීම අපිට ආරක්ෂාව දීම. මගේ අවධානය යොමු කරන්න ඔබතුමාට පහුගිය මැයි මාසයේ 9 වෙනිදා මේ රටේ ප්‍රචණ්ඩ ක්‍රියා සිද්ධ වුණා. ඒ වගේම ගෙවල් 100 ගාණක් ගිනි තිබ්බා. ඒ සිද්ධිය අපේ විපක්ෂ නායකතුමත් අර්ථකථනය කරේ ප්‍රචණ්ඩකාරීන් විසින් ගෙවල් ගිනි තිබ්බා කියලා. දැන් මේ කාරණාව ගත වෙලා දැන් සෑහෙන කාලයක්. ඒතර මේ වෙනුවෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කමිටුවක් පත් කරලා විමර්ශනය කරන්න. ඒක නියෝජනය කරේ ලංකාව වෙනුවෙන් ජීවිතේ කැප කරපු හමුදා සේවයේ ආරක්ෂක අංශ උසස් නිලධාරි වසන්ත කරන්නාගොඩ මැතිතුමා, හිටපු නාවික හමුදාපතිතුමා, ඒ වගේම රොෂාන් ගුණතිලක මැතිතුමා, හිටපු ගුවන් හමුදාපතිතුමා, ඒ වගේම ජනරාල් දයාරත්න මැතිතුමා, එතුමල්ලා තමයි මේ කමිටුව නියෝජනය කරේ ආරක්ෂා පිළිබඳව ප්‍රවීණය. ඒතර මේක ලේකම් ධූරයේ දැරුවේ ජනාධිපති සහකාර ලේකම්තුමිය. ඒතර දැන් වාර්තාව ඉදිරිපත් කරලා ඉවරයි. අපි දැනගන්න කැමති මේ පාර්ලිමේන්තු නියෝජනය කරන මහජන නියෝජිත හැටියට අපේ 225 දෙනාගෙන් බහුතරයකට මේ පීඩනයට ලක් වුණා. මන්ත්‍රීවරේ ඝාතනය වුණා. මේ කාරණාව විමර්ශනය කරපු ඒ අධ්‍යක්ෂ සමුදායක් තියෙන ඒ කමිටුවේ නිර්දේශ මොකක්ද? මේකේ වැරදිකාරයා වුණේ කවුද? ඒ වගේම ඉදිරියට ගන්නව ක්‍රියාමාර්ග පිළිබඳව මේ පාර්ලිමේන්තුව දැනගන්න කැමතියි. ඒ සඳහා ඔබතුමාගේ අවධානය යොමු කරනවා.
බොහොම ස්තුතියි සභානායකතුමා. සභානායකතුමා.
ගරු කතානායකතුමනි,
ප්‍රධාන වැඩ කටයුතු
අද දින සමත්කම් ලබන ප්‍රධාන විෂයන් 1. ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාප්ති පනත යටතේ නියමය. 2. නිෂ්පාදන බදු විශ්වවිද්‍යාල පනත යටතේ නියමය. තුන 1.69 අංක එකදරන අනයන අපනයන පාලන පනත යටතේ ප්‍රකාශන පත් කරන ලද අතිවිශේෂ ගැසට් නිවේදනය අංක 22.94/29 හා දරන 2022.8/23 දින ඇති අතිවිශේෂ ගැසට් නිවේදනය සහ 4 අංක 22.94/30 දරන 2022.8/30 දින ඇති අතිවිශේෂ ගැසට් නිවේදනය. විවාදය ගරු රංජිත් සියඹලා පිටිය මැතිතුමා විසින් ආරම්භ කිරීමට නියමිතයි.
ගරු කතානායකතුමනි,
ඔව් ගෑන්ට කරනවා දෙන්න මැතිතුමා.
කතානායකතුමනි, සෑහෙන වෙලාවක් ගත වෙච්ච නිසා විවාහහරිට නතර නොකර විවාදය ගෙනියන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. සභානායකතුමනි,
සභානායකතුමනි,
ගරු කතානායකතුමනි, අංක 1 සඳහන් 2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ නියමය. මේ ක්‍රමෝපාය සංවර්ධන පනතේ අරමුණ ගරු කතානායකතුමනි, රටට සහ ජාතික ආර්ථිකයට වැදගත්කමක් සහිත ව්‍යාපෘති හඳුනා ගැනීම සහ එම ආයෝජන දිරිමත් කිරීම සඳහා වසර 25ක් දක්වා වන පරිදි බදු සහන ප්‍රදානය කිරීම. එතකොට මූලික වශයෙන් ඒ ව්‍යාපෘති පිළිබඳ නිර්ණායකයන් ගණනාවක් තියෙනවා. මහජනතාවගේ යහපත සඳහා වන ජෝතිත භාණ්ඩ හා සේවා සැපීමට සම්බන්ධ වන ක්‍රමෝපායක වැදගත්කම, සැලකිය යුතු ප්‍රමාණයකින් රට තුළට විදේශ විනිමය ගලායමට මූලිකත්වය ගැනීම, සැලකිය යුතු ප්‍රමාණයකින් රැකී අවස්ථා උත්පාදනය සහ ආදායම් උත්පාදනය කිරීමේ අවස්ථා ප්‍රවර්ධනය කිරීම සහ තාක්ෂණය පිළිබඳ අපේක්ෂිත සුභවාදී පරිවර්තනද හරහා රටේ ස්වභාවයේ සැලකිතුවන් මේ වෙනසක් සිදු කළ හැකි ව්‍යාපෘති. මෙන්න මේ නිර්ණායකයන් තුළ තමයි අපි තෝරාගන්නේ මේ ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘතියක් හැටියට විශේෂ බදු සහනයක් ලබා දීම පිළිබඳ. අද මේ වෙනකොට මෙවැනි ව්‍යාපෘති 13කට 2008 මේ පනත යටතේ උදව් මේ අවස්ථාව ලබා දීලා තියෙනවා. ඒ අර්ථයේ HCL Technologies ලංකා ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය විසින් ඔවුන්ට මේ අවස්ථාව අපි ලබා දීලා ජූලි මාසේ 27 වෙනිදා ගැසට් එක නිකුත් කරලා අගෝස්තු 30 කැබිනට් අනුමැතිය ලැබිලා තියෙනවා. මේ ආයතනය දිහා බැලුවොත් අපි සමාජ හා ආර්ථික ප්‍රතිලාභ හැටියට ඇමරිකානු එක්සත් ජනපද $12.83 billion විදේශ ආයෝජන සහිතව වසර 2 කාල සීමාවක් ඇතුළත උපලබ්ධ වූ මුළු ආයෝජන වටිනාකම $10.1025 billion ආයෝජනයක් යොදවලා තියෙනවා. ඒ වගේම 20-32 වර්ෂය වෙන විට දේශීය තැනැත්තන් තාක්ෂණිකව සුසුකම්ලා තොරතුරු තාක්ෂණ IT සේවා නියුක්ත අවස්ථා 5,325ක් මේ කර්මාන්තයේ ඇතිවීම කියලා බලාපොරොත්තු වෙනවා දැනට තියෙන තත්ත්වයත් එක්ක ගරු කතානායකතුමනි. ඒ වගේම තොරතුරු තාක්ෂණ සේවා අපනයන කිරීම තුළින් මුළු ඉපයීම් වලින් 90%කට වඩා වැඩි සැලකිය යුතු ප්‍රමාණයක් විදේශ විවහාර මුදලින් ඉපයීමේ හැකියාව අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දේශීය ප්‍රජා වෙත තොරතුරු තාක්ෂණ හුවමාරු වීමත් අපි මේ තුලින් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ සමාගම මේ ලංකාවේ දැනට යොදවලා තියෙන ප්‍රමාණයට වඩා එහා ගිය සුවිශාල ලෝකයේත් එක්ක සම්බන්ධ වුණු දැවැන්ත ලෝක ප්‍රචලිත වූ සමාගමක්. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා ඔවුන්ට මේ සහනය ලබා දීම තුලින් අපිට තව දුරටත් මේ ආයෝජනය අපේ රට තුළ වර්ධනය වේවි කියලා. ඉතින් අපේ හර්ෂ සිල්වා මැතිතුමා මුදල් කමිටුවේ සභාපතිවරයා හැටියට මේ ගැන වඩාත් සොයා බලලා අද උදෑසනත් නැවත කැඳවල අවශ්‍ය නිලධාරීන් මේක අනුමත කරා. අනුමත කරමින් එතුමා ප්‍රශ්නයක් ඇහුවා, රටේ අනිකුත් බදු විවිධාකාර විදිහට වැඩ කරද්දී ඇයි මේක විතරක් කියලා. නමුත් එතුමාත් පිළිගන්නවා ආයෝජන අවශ්‍යතාවයක්, විශේෂයෙන්ම විදේශ ආයෝජන අවශ්‍යතාවයක් අපේ රට තුළේ ඉතා බැරෑරුම් විදිහට පවතිනවා. ඒ වගේම තාක්ෂණ මේ විෂය යටතේ වූ කර්මාන්තවලට අපි වඩාත් හොඳ තැනක් මේ අලුත් තරුණ ප්‍රජාවට වෙනුවෙන් ලබා දිය යුතුයි කියලා එතුමාලත් පිළිගන්නවා. ඒ නිසා අපි ඒ අවස්ථාව ඒ ආයතනයට ලබා දුන්න ගරු කතානායකතුමනි. ඒ වගේම අද 1989 අංක 13 දරන නිෂ්පාදන බදු විශේෂ විධිවිධාන පනත යටතේ නියමය 2022-27 දිනෙති අංක 2090-19 දරන අපිට බලාපොරොත්තු තැබිය හැකි විදේශ ආයෝජන අතර වාහන එකලස් කිරීමේ කර්මාන්තය ප්‍රධාන තැනක් ගන්නවා ගරු කතානායකතුමනි. විශේෂයෙන් අපිට ආසන්න රටවල් මෙයින් ඉතා හොඳ ප්‍රයෝජනයක් ගන්නවා. ඉන්දියාව, මැලේසියාව, තායිවානය වැනි රටවල් ඉන් උපරිම ප්‍රයෝජන ගන්න රටවල් ලෝකයේ සියලුම මේ සුප්‍රසිද්ධ කර්මාන්ත ශාලාවල එකලස් කිරීම් විශේෂයෙන් වාහන එකලස් කිරීම් මේ ආයතනවල මේ රටවල්වල කරනවා. අපේත් කලක සිට අශෝක් ලේනන් මයික්‍රෝ වැනි ආයතන රාශියක් ආයතන 8ක් 9ක් මේ කාරණාව කරන අතරේ එහි හැරවුම් ලක්ෂයක් ලෙස 2016 කැබිනට් අනුමැතිය මත වෙස්ටර්න ඔටෝ මොබයිල් සමාගමට ආයෝජන සඳහා අවස්ථාවක් ලබා දීලා තියෙනවා. ඒ අවස්ථාවේ ඔවුන් සමග රජ එකඟුණේ ඔවුන්ගේ ගිවිසුමත් එක්ක ඔවුන්ගේ CIF වැලියු එක කොටස් මිල ඒ ගිරින භාණ්ඩවල මිල රක්ෂණය සහ ප්‍රවාහනය ඇතුළත් වටිනාකමෙන් 130ක බදුවන පාතයක් ඔවුන්ට ලබා දෙනවා කියලා. හැබැයි 2017 අයවැය යෝජනා අනුව මේක CIF වැලියු එකෙන් 130ක් ලබා දීම වෙනුවට පොදුවේ සමස්ත අයවැය යෝජනාව අනුව ගෙවිය යුතු බද්දෙන් 130ක් ලෙස වෙනස් වුණා. ඉතින් මේ සමාගම නැවත ඉල්ලීමක් කරා අර එකඟ වූ ආකාරයට ඔවුන්ට මේ අවස්ථාව ලබා දෙන්න කියලා. ඒ නිසා ජූලි මාසේ 27 වෙනිදා මේ තත්ත්වය ගැසට් කරලා අගෝස්තු 30 කැබිනට් අනුමැතිය ලබා දීලා මුදල් කාර්ක සභාවේ අනුමැතියත් ඊයේ දවසේ ලැබිලා තියෙනවා ගරු කතානායකතුමනි. තුන්වෙනි කාරණාව ගැසට් දෙකක් පිළිබඳ ආනයන අපනයන පාලන යටතේ රෙගුලාසි දෙකක් 2022 8 23 දෙනෙත්ති 2294 ඇලයිරක් 29 සහ 2022 එදිනම 2294 ඇලයිරක් 30 කියන ගැසට් දෙක. අපි මේකෙන් බලාපොරොත්තු වුණේ ගරු කතානායකතුමනි මේ 2294 29 කියන රෙගුලාසියෙන් අපි භාණ්ඩ 6ක එතෙක් පනවා තිබුණු ආනයන පාලක විසින් පනවා තිබුණු තහනම ඉවත් කරා. විශේෂයෙන් සංචාරක හෝටල් වලට අවශ්‍ය උපකරණ, විදුලි මෝටර් සයිකල්, සෞඛ්‍ය බලශක්ති උපකරණ ගෙන්වීමට විවෘත ගිණුම් ක්‍රම යටතේ ඔවුන්ට ගෙන්වීමට අවස්ථාව ලබා දීම වැනි කාරණා 6ක් සඳහා අපි විශේෂ අවස්ථාවක් ලබා දුන්නා. විශේෂයෙන්ම මේ රටේ අවශ්‍යතාවය සංචාර කර්මාන්තය, අපනයන නිෂ්පාදන, සෞඛ්‍ය අවශ්‍යතා, ඒ වගේම විශේෂයෙන්ම බලශක්ති පුනර්ජනනීය බලශක්ති අවශ්‍යතා පිළිබඳ කල්පනා කරමින්, ඒ වගේම මේ ඊළඟට කිව්ව කාරණාව තමයි ටිකක් ජනතාව අතර කතාබහට ලක්ුණු මේ ගැසට් එක උනේ 2022 8 23 දිනැති 2294 ඇලයිරක් 30. මේක යටතේ අපි කේතාංක 1464ක් මේ රටට ගෙනෙන එක නැවැත්තුවා. විශේෂයෙන්ම ගරු කතානායකතුමනි අපි මේ 1464 මම උදාහරණ කීපයක් කිව්වොත් අපි මේ ටූත් පික්ස් නැත්තම් දැහැටි කූරුත් පිටරටින් ගෙනාවා. අපි සරුංගලුත් ගෙනාවා. බලු කරපටිත් ගෙනාවා. ඉතින් මේ වගේ අපේ රටේ මේ දැනට තියෙන මහා විදේශ විනිමය පීඩනයත් එක්ක බලපුවාම අත්‍යවශ්‍ය නොවන අපේ රටේ ඉතා පහසුවෙන් ඊට ආදේශන නිෂ්පාදන කළ හැකි ද්‍රව්‍ය රාශියක් මේ 1464ක් අපි නැවැත්තුවා. ඒක මේ විශේෂ සොයා බැලීමක් කරලා මේ ගරු කතානායකතුමනි නැවැත්වීම කරේ. ආහාර, ඖෂධ සහ ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයන කිරීම සඳහා ප්‍රමාණවත් ඩොලර් සංචිත හිඟවීමත් සමගම ජනතාවගේ පෝෂණ අවශ්‍යතා සපුරා ගැනීමට වාහන සඳහා අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමට හා මූලික ඖෂධ අවශ්‍යතාව සපුරා ගැනීම අපි දුෂ්කර තැනකට ආවා. එමෙන්න මෙම වසරේ ඉතිරි කාල සීම සඳහා ආසියානු නිෂ්කාසන සංගමය වෙතින් අරමුදල් නොලැබීමත් ඉන්දියානු සංචිත බැංකුව සමග ඇති කරගත් ද්විපාක්ෂික විනිමය හුමාරු පහසුකම් නැවත ගෙවීම ප්‍රතිහෝගත කර ගැනීමේ අවශ්‍යතාවය හා ආසියානු නිෂ්කාසන සංගමය හරහා ගෙවීමටදී ශේෂ සඳහා මුල්‍ය කළමනාකරණය කර ගැනීමටත් අපි ඒ අභියෝගයට අපිට මුහුණ දෙන්න සිදු වුණා. ගරු කතානායකතුමනි මෙවැනි තත්ත්වයන් හමුවේ දේශීය වෙළඳපොළ තුළ පවතින විදේශ විනිමය ද්‍රවශීලතාවයේ සීමා වීමේ එක් සාධකයක් ලෙසින් හඳුනා ගන්නා ලද හදිසි නොවන, අත්‍යවශ්‍ය නොවන තෝරාගත් භාණ්ඩ අඛණ්ඩව ආනයන කිරීම, ආනයන සිදු කිරීම, සීමා කිරීමේ අරමුණෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනා ඉල්ලීම් සල්කිල්ලට භාජනය කරමින් විශේෂයෙන් මහ බැංකුවේ තියෙන ආර්ථික පර්යේෂණ අංශය විසින් තමයි මේ අපි ආනයන කරන භාණ්ඩ අතර මේ පෙළ ගැස්ම කරේ. වඩාත් අත්‍යවශ්‍ය මොනවද, අවශ්‍ය මොනවද, අත්‍යවශ්‍ය නොවන්නේ මොනවද කියන ඒ අනුව තමයි මේ ගැසට් පත්‍රය අපි 1464ක් නැමැත්තුවේ. ඉතින් මේ නැමැත්වීම තුළින් අපි උදාහරණයක් ගත්තොත් අපි දකිනවා ගරු කතානායකතුමනි ඒ නැවැත්වීමේදීත් අපි සැලකිල්ලට ගත්ත විශේෂම කාරණාවක් තමයි සැකසුම් සහ ප්‍රතිඅපනයන අරමුණු සඳහා තාවකාලිකව ආනයන කිරීමේ ක්‍රමය යටතේ හෝ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ BOI යටතේ හෝ අනුමත කරන ලද ඕනෑම ව්‍යවසායකයන් සඳහා ඉහත භාණ්ඩ ආනයනයට අපි අවසර ලබා දුන්නා. විශේෂයෙන් අපනයන ගැන අපි මෙතන සැලකිලිමත් වුණා. සැකසුම් සහ ප්‍රතිඅපනයන අරමුණු සඳහා ඕනෑම අනුමත ව්‍යවසායකයන් මගින් ආනයන කිරීමට ආනයන හා අපනයන පාලක ජනරාල් විසින් කර්මාන්ත අමාත්‍යාංශ ලේකම්ගේ හෝ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල්ගේ නිර්දේශ මත අවස්ථානුකූලව අවසර ලබා දුන්නා. අපි මේ මෙයින් අපි ඉතිරි කරගන්න බලාපොරොත්තු විදේශ විනිමය ප්‍රමාණය බැලුවොත් 2019 මේකින් ද්‍රව්‍ය ගෙන්වීමට අපි ඩොලර් මිලියන 14.05ක් වියදම් කරලා තියෙනවා. 2020දී ඩොලර් මිලියන 12.84ක් මේ දෙහැටි කූර ගේන්නත් අපි කරපු වියදම් මේ. 2021දී ඩොලර් මිලියන 22.22ක්. ඒ නිසා අපි මේ නැවැත්වීම කළා. හැබැයි අපි අනම්‍යශීලී වුණේ නැහැ මේ කාරණාවෙදි. අපි දැක්කා මේ කේතාංක 1400 ගණනක් නවත්වපුවාම ද්‍රව්‍ය 2000 ගණනක් නවතිනකොට රටේ ප්‍රශ්නයක් එනවා එකවර ගත්ත තීරණයක් නිසා. ඒ නිසා අපි දිගින් දිගටම මේ ගැන අභියාචනාවලට කන් දුන්නා. ආනයන අපරණ පාලකවරිය හැම ප්‍රධාන නිලධාරී තුන්දෙනෙක් හැමදාම අභියාචනා බාර ගන්න උදේ පැය දෙකක්. මුදල් අමාත්‍යාංශය, කර්මාන්ත අමාත්‍යාංශය, මහා බැංකුවේ පර්යේෂණාංශය මෙවත් එක්ක අපි 2294.30 කියන ගැසට් එකෙන් නැවත 708ක් කට අර මේ 1464න් 708කට අවස්ථාව සලසා දුන්නා. ඒකත් මම හිතන්නේ මේ රටේ ජනතාව දැනගත යුතුයි. මොකද හැමදාමත් විවිධ පාර්ශ්වයන් මේ නැවැත්වීම නිසා තමන්ගේ ව්‍යාපාරයට තමන්ගේ ශ්‍රේෂ්ඨයට ඇති වෙලා තියෙන ගැටලු පිළිබඳ ප්‍රශ්න නගනවා. ඒ නිසා අපි තවදුරටත් ඔවුන්ගේ හඬට කන් දෙන්න හැමදාමත් සූදානමින් ඉන්නවා. අර අත්‍යවශ්‍ය කියන ගොඩට අපි නැවතත් එකතු කරගත්තේ යුත්තේ මොනවාද කියන එක. අපි මේ නැවත අවස්ථාව දුන්නේ 20/22 අගෝස්තු 23 පෙර සැපයුම් කරු වෙත ගෙවිය යුතු සම්පූර්ණ මුදලින් 10%ක් ගෙවීමක් සිදු කර නැත්නම් අපි ඒවට ඉඩ දුන්නා. භාණ්ඩවල රේගු නිෂ්කාශන කාල සීමාව 20/22 සැප්තැම්බර් 14 වෙනිදා දින සිට 20/22 සැප්තැම්බර් 30 වෙනි දක්වා අපි දීර්ඝ කරලා දුන්නා. ඒ වගේම දේශීය අගය එකතු කිරීම 20% හෝ ඊට වැඩි වෙන දේශීය නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා අවශ්‍ය කරන ඕනෑම අමුද්‍රව්‍යයක් හෝ අන්තර්භාණ්ඩයක් ආනයන කරන්න අපි අවසර දුන්නා. ගරු කතානායකතුමනි, දේශීය වශයෙන් ලබාගත නොහැකි සහ දේශීය කර්මාන්තවල අඛණ්ඩ මෙහෙයුම් සඳහා අවශ්‍ය කරන ප්‍රාග්ධන භාණ්ඩ ආනයන සඳහා අවසර දුන්නා. දේශීය සපයාගත නොහැකි එහෙත් ධීවර කර්මාන්තයේ ආශ්‍රිත කාර්යයන් සඳහා අවශ්‍ය කරන යන්ත්‍රෝපකරණ උපකරණ හා උපාංග සඳහා අපි අවසරය ලබා දුන්නා. ඒ වගේම අන්තර්ජාතික ආහාර පාන සන්නාමවල වරලත් මෙහෙයුම් කරුවන් සඳහා වාහන හා අමතර කොටස් හැර භාණ්ඩානයන්ට අපි අවසර ලබා දුන්නා. ඕනෑම රාජ්‍ය ආයතනයක් හෝ රජය මගින් අරමුදල් සපයන ව්‍යාපෘති ආයතනයක් විසින් සිදු කරන භාණ්ඩානයන් සඳහා අවසර ලබා දුන්නා. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල පනතේ 17 වගන්තිය යටතේ දේශීය වෙළඳපොළට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල මගින් අනුමත ව්‍යාපෘති ව්‍යවසායන් සඳහා ව්‍යාපෘති ආශ්‍රිත ප්‍රාග්ධන භාණ්ඩ ආනයනයට අවසර ලබා දුන්නා. වක්‍ර අපනයනයන් විසින් සිදු කරන භාණ්ඩ ආනයන සඳහා අපි ප්‍රතිඅපනයන සඳහා අවසර ලබා දුන්නා. විදේශ විනිමය වැය නොවන පදනම් මත බලයලත් ගනුදෙනු කරුවන් නියෝජිතින් විසින් ඕනෑම භාණ්ඩයක් ආනයන කිරීමට අපි අවසර ලබා දුන්නා. මේ වාගේ රාශියක් තුර තමයි අපි 704කට නැවත අවස්ථාව ලබා දුන්නේ ගරු කතානායකතුමනි. ඒ විශේෂයෙන් මේ 704ටත් අමතරව අපි තවදුරටත් කන්දීම් කරනවා මේ රට අත්‍යවශ්‍ය ආනයනයන් හඳුනා ගැනීම සඳහා මෙහි නැවැත්වීම තුළින්. අපි මේ දිනවල හැමදාමත් අපි අසුභවාදී දේ කතා කරන අතරේ ගරු කතානායකතුමනි මම පෙන්වා දෙන්න කැමති අපි පොඩි මේ ධනාත්මක පැත්තකට ගිහින් තියෙනවා. අපේ 20/21 වර්ෂයට සාපේක්ෂව 20/22 වර්ෂයේ අපි බැලුවොත් අපේ අපනයන ආදායම රුපියල් වලින් බැලුවොත් ජනවාරි 124ක්, පෙබරවාරි 119ක්, මාර්තු 125ක්, අප්‍රේල් 192ක්, මැයි 111ක්, ජූනි 123ක්, ජූලි 190ක් වර්ධනයක් අපි දකිනවා. මේක කෙනෙක් කියන්න පුළුවන් මේක ඩොලර්ස් වලට හරවලා කියන්න කියලා. ඩොලර් වලට ගත්තත් ජනවාරි 118ක්, පෙබරවාරි 115ක්, මාර්තු මාසේ 103ක ඍණාගයක්, අප්‍රේල් මාසේ 119ක්, මැයි මාසේ 117ක්, ජූනි මාසේ 124ක් සහ ජූලි මාසේ 105ක් අපි වර්ධනයක් අපනයන්යන්ගෙන් අත්කරගෙන තියෙනවා. ඒවගේම ආනයන් සීමා කිරීම තුළ අපි ඩොලර් වියදම් වෙන වියදම්වීම සීමා කරන්නයි අපේ අරමුණ. ඒ අරමුණ යම් තාක් දුරකට ඉෂ්ට වෙලා තියෙනවා ගරු කතානායකතුමනි. ජනවාරි ඉඳලා බැලුවොත් අපේ විශේෂයෙන්ම මාර්තු මාසයෙන් පටන් ගත්තාම 106ක මේ ඩොලර් මිලියන වලින් මං කියන්නේ 106ක අඩුවක් ආනයන වියදමෙන් අපිට අඩු කරගන්න පුළුවන් වෙලා තියෙනවා. අප්‍රේල් මාසේ සම තත්ත්වයක් මැයි මාසේ වෙනකොට 10%ක් අඩු කරගන්න අපිට පුළුවන් වෙලා තියෙනවා. ජූනි මාසේ වෙනකොට 26%ක් ජූලි මාසේ වෙනකොට 25%ක්. ඉතින් මේ 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 විවිධාකාර තහංචි මගපෙන්වීම් තුළ අපිට අවශ්‍ය දේට අපි ක්‍රමක්‍රමයෙන් හෙමින් ළඟාවෙමින් සිටින බව අපිට පැහැදිලි කරන්න පුළුවන් ගරු කතානායක තුමනි. ඒ වගේම මේ ඒ ගැසට් වලින් එහාට ගිහිල්ලා මට ලැබෙන සුළු වෙලාවේ මේ රටේ ආර්ථික කරුණු ගැන කිහිපයක් කියන්න කැමති. දැන් ඊයේ පෙරේද යනකොට රාජ්‍ය සේවක පඩිය මේ මාසේ ගෙවන්නේ අඩක් කියලා ප්‍රචාරයක් ගිහිල්ලා තියෙනවා විශේෂයෙන් සමාජ මාධ්‍ය ජාල අතර. ඒක සම්පූර්ණම වැරදි මිත්‍යාව. මොකද රාජ්‍ය සේවකයා විශේෂයෙන්ම අපි දන්නවා මේ වෙනකොට මේ රටේ පවුල් සමෘද්ධිලාභී පවුල් සමෘද්ධි ඉල්ලන පවුල් වෙනත් මේ ආබාධිත පවුල් මේ ආදිවාසීන් පවුල් 168න් 130කට ආසන්න ප්‍රමාණයක් යැපුම් මට්ටමින් පහළ ඉඳගෙන උන්ට ආධාර බලාපොරොත්තු වෙනවා. හැබැයි ඒ වගේම රාජ්‍ය සේවකයා කියන නිශ්චිත වැටුපකට කොටු වෙච්චි මේ පුද්ගලයාත් අපි දකිනවා ඒ පවුලත් මේ 90%ක ආහාර උද්දමනයක් 95%ක යනකොට ඔහු විශාල පීඩනයක ඉන්නේ. ඒ නිසා අපි කොයිම වෙලාවකවත් මෙවැනි දෙයක් කල්පනා කරන්න හිතන්නේ සැලසුම් කරන්නේ කොයිම වෙලාවකවත් එහෙම අදහසක්වත් රජය කතා කළ නැහැ. හැබැයි අපිට අසීරුයි. අපි රුපියල් බිලියන 93ක් මාසික පඩිය සඳහා වැය කරනවා. විශ්‍රාම වැටුප සඳහා බිලියන 26ක් බිලියන 119ක් අපේ මාසික පඩි සහ විශ්‍රාම වැටුප. මේක වාර්ෂික බැලුවොත් බිලියන 1828ක්. අපේ 2021 මුළු ආදායම බැලුවොත් බිලියන 1468යි. මුළු ආදායමට සමාන ප්‍රමාණයක් වැටුප් සහ විශ්‍රාම වැටුප් සඳහා අපි ගෙවනවා ගරු කතානායක තුමනි. ඒක අපි ඒක පෙන්වා දිය යුතු. හැබැයි කොයි මොහොතකවත් රාජ්‍ය සේවක වැටුප් කපා හැරීම ගැන සැකයක් ඇති කරගන්න අවශ්‍ය නැහැ. මොකද එහෙම වෙන්න තිබුණා මේ ගිය විදිහට අයාලේ ගියා නම් මේ සියල්ලම එහෙම අඩක් නෙවෙයි මුළු ගානම නොල බැඳක් තිබුණා. හැබැයි දැන් රාජ්‍ය සේවක වැටුප කියන එක මේ රටේ පුනරාවර්තන වියදම් අතර අත්‍යවශ්‍ය මූලික වියදමක් හැටියට රජය හඳුනාගෙන තියෙනවා. රාජ්‍ය සේවකයා ආරක්ෂා කළ යුතුයි. ඔහුගේ නිසි පරිදි සේවයට යොමු කිරීම වාගේම ඔහුගේ ආරක්ෂාව රැකියා ආරක්ෂාව සභාගත යුතුයි කියන තැන රජය ප්‍රමුඛවම සිටින නිසා විශ්‍රාම වැටුප සහ රාජ්‍ය සේවක වැටුප කියන එක අපේ පුනරාවර්තන වියදම් අතර මූලිකම වියදමක් හැටියට අපි තෝරාගෙන තියෙන බව ඉතාම පැහැදිලිව කියන්න අවශ්‍යයි. දැන් අපි බැලුවොත් මොකද අපි බදු ගැන කතා කරන මොහොතක අපේ මුළු ආදායම මම කිව්වා බිලියන 1860යි පසුගිය වර්ෂය කියලා. මුළු වියදම බිලියන 3522ක් පුනරාවර්තන ඒ කියන්නේ 240ක් ආදායම් වාගේ වියදම පුනරාවර්තන වියදම බිලියන 2748ක් එදිනදා වියදම් ටික ඒ කියන්නේ 187ක් ආදායම් වාගේ. පොලී ගෙවන්න විතරක් 2021 අපි වියදම් කළා තියෙනවා ගරු කතානායකතුමනි බිලියන 1048ක්. දැන් අපි මේ අවුරුද්දේ මේ අවුරුද්දේ පළවෙනි මාස 8 අගෝස්තු මාසේ 31 වෙනකොට අපේ මුළු ආදායම රේගුව දේශීය ආදායම් සුරාබදු රතවාහන දඩ බදු නොවන ආදායම ආධාර මේ සියල්ල ගත්තාම බිලියන 1238යි 0.4යි අපේ ආදායම මේ මාස 8 අවසන් වෙනකොට. අපේ පුනරාවර්තන වියදම් වැටුප් සහ පොලිස් සඳහා පමණක් බිලියන 1952.1ක් අපි වියදම් කරලා තිනවා. 1238ක් හොයනකොට 1952ක් අපි වියදම් කරලා තිනවා. ප්‍රාග්ධන වියදමුත් ආපුවාම 3539ක් අපේ වියදම. 1238යි ආදායම 3539යි වියදම. වෙනස බිලියන 2300යි. අපි ගෙවන්න තියෙන බිල් ප්‍රමාණය බිලියන 357යි. පාරවල් හදපු අය වෙන්න පුළුවන්, 105යි කොන්ක්‍රීට් දාලා බලා ඉන්න සම්ජි සමාගම් වෙන්න පුළුවන්. මේ සියල්ලම. ඒ නිසා අපි අපේ ආදායම් වැඩි කර ගැනීමේ දැවැන්ත අභියෝගයක අපි ඉන්නවා කියලා මං හිතන්නේ මුදල් කමිටුව, පක්ෂ විපක්ෂ සියලු දෙනා පිළිගන්නවා කියලා මම කල්පනා කරා. එතෙන්දී අවශ්‍ය වෙන්නේ හරියට ආදායම වැඩි කර ගැනීම. දැන් අපි 1400ක් ගන්න එක අපි ඒ කියන්නේ 108යි 108ක අපි ඉන්නේ දළ දේශීය නිෂ්පාදිතය සමග මේ අපේ ආදායම. අඩුම ගානේ මේක 11කට ගෙනියනවා නම් අපි බිලියන 400කින් අපේ ආදායම වැඩි කර ගන්න අවශ්‍යයි. ඉතින් අපි මෙතෙන්දී කටයුතු කළ යුත්තේ කරු කතානායකතුමනි මෙන්න මේ ආදායම වැඩි කර ගැනීම හැකිතරම් මේ මේ රටේ අඩු ආදායම්ලාභී ජනතාවට බරක් නොවන පරිදි ගෙවිය හැකි අයගේ ගෙවීම් වලට ගැළපෙන පරිදි මේ කළමනාකරණය කර ගැනීම. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මම සතුටු වෙනවා අපේ මුදල් කාර්ක සභාවේ සභාපතිතුමා මේ හර්ෂ සිල්වාගේ මේ ආර්ථික විද්‍යාව පිළිබඳ දැනුම ඇති මහත්මයෙකු ඉන්න එක නිසා අපිට පුළුවන් වෙයි අපි කල්පනා කරන මේ හැම දෙයක්ම එතුමාලත් හරහා තමයි අපි යෝජනා ගෙනාවුම පෙරිලා එන්නේ. ඒ නිසා අපිට පුළුවන් වෙයි මේ කාගෙත් උදව් අරගෙන හැබැයි කවුරුත් පිළිගන්නවා මේ ආදායම වැඩි කරගත යුතුයි. නැතු මේ රටේ ගම අපි කියනවා රුපියලුත් නැහැ ඩොලරුත් නැහැ. ඉතින් මේකට උත්තරයක් හොයන්න කවුරු හරි මැදිහත් වෙන්න ඕනේ. හැබැයි මේ මැදිහත් කරුවා කිසි දවසක මම විශ්වාස කරන්නේ නැහැ මේ හොඳක් අහවි කියලා. උට හොඳක් අහන්න පුළුවන් වෙන්නේ නැහැ. මොකද මේ තප්පරයි.
සුදි ඔබතුමා මේ ආදායම ඉපයීම ගැන කතා කරන නිසා මේ දැන් පොඩි මිනිස්සුන්ට විවිධාකාරයෙන් වැට් බද්ද එහෙම වැඩි කරලා තියෙන අවධියේදී ඔබතුමාට රාජ්‍ය මුදල් ඇමතිවරයා හැටියට මම කියන්න කැමති දැනට තෙල් මිල කඩාගෙන වැටුණා. එතකොට ඩොලර් 180කට බැරලයක් තියෙන එක 120ට අඩු වුණා. හැබැයි ඛනිජ තෙල් සංස්ථාව තාම තෙල් අලෙවි කරන්නේ පරණ මිලටමයි. එතකොට සුද්ධ ලාභයක් තියෙන එක්කෝ ඒක බදු වශයෙන් භාණ්ඩාගාරයට එන්න ඕනේ. ඒක එකක්. ඒක මිනිසුන්ට සාහන හැටියට දෙන්න පුළුවන්. අපේ ප්‍රශ්නය තියෙන්නේ ඔබතුමා බදු ගැන මෙච්චර කතා කරන IOC සමාගමට සුපිරි ලාභයක් උපයලා තියෙනවා මේ මාස ගානකට. ඔබතුමන් ඇයි ඒගොල්ලන්ට බද්දක් අය කරන්නේ නැත්තේ? පොඩි මිනිසුන්ට ගහන්නේ නැතුව. දැන් බදු අය කරන ක්‍රම ගැන කියන්න කිව්වනේ. මේක සිම්පල්. ඇයි ඒක තාම කරන්නේ නැත්තේ?
කරුණ මං ග්‍රහණය කරගත්තා. මගේ වෙලාව ඔබතුමාට දුන්නා. ඒ නිසා ගරු කතානායකතුමනි එක පොරොන්දු අපිට දැන් මෙහෙම සිද්ධියෙන් සිද්ධිය අරන් අපිට රිදෙන්ඩ කතා කරන්න පුළුවන්. මිනිසුන්ට ගහද්දී අයර සමාගමට. ඒ සමාගම් කිසිවක් එක්ක අපිට විශේෂයක් නැහැ. හැබැයි මම එක ප්‍රතිඥාවක් දෙනවා මේ සාමාන්‍ය ජනතාවට මේ බදු බර දැනෙන්න පෙර මේ වෙන්න පුළුවන් IOC වෙන්න පුළුවන් තවත් සමාගමක් වෙන්න පුළුවන් සීනිබදු වංචාකරුවන් වෙන්න පුළුවන් ඔවුන්ගෙන් ගන්න පුළුවන් උපරිම මුදල ගන්නත් අපි කැප වෙනවා කියන එක මම ඉතාම පැහැදිලිව මේ සභාවට කියනවා. මේ ඔබතුමායි මා විවාදයක් කරන්න අවශ්‍ය නැහැ ගරු කතානායකතුමනි. ඒ වගේම දවසක් පුරා අපි විවාද කරා ගිය සතියේ මේ රටේ බදු ආදායම අහිමි වීම පිළිබඳ. සාමාන්‍යයෙන් වෙන්නේ අපි විවාදයක් කරලා විවාදය එතනින්ම හුලඟ යනවා. එච්චරයි. හැබැයි මම එහෙම වෙන්න ඉඩ දුන්නේ නැහැ. ඊට දවස් 3කට පස්සේ මේ රාජ්‍ය ආදායම් සම්බන්ධ සියලු නිලධාරීන් ගෙනල්ලා මේ පාර්ලිමේන්තුවේ කතා කරපු සියලුම කතාවන් එතෙන්ට ගොනු කරලා ඔවුන්ට ඒ සම්බන්ධ වූ සියලු කරුණු එවෑ තියෙන වැදගත් කරුණු සියල්ලටම පිළිතුරු එවෑ තියෙන නීතිමය බාධක සමහර දේවල් ක්‍රියාත්මක අපේ රටේ තියෙන්නේ ගරු කතානායකතුමනි ස්වයං බදු තීරණ ක්‍රමයක්. අපි බද්ද ගෙවන බද්ද හදලා දෙන්නේ බදු ගෙවුම් කරුවා. ඔහුට උපදෙස් කියන්නේ ඉන්න දක්ෂතම මේ බදු උපදේශකයෙක්ගෙන්. ඒ නිසා හැම විටම මම දොස් කියනවා නෙවෙයි වරදක් නෙවෙයි ඔහුගේ රාජකාරිය ඒක. හැබැයි ඒ තුල විශාල මේ බදු ගෙවීම් ගෙවිය යුතු බදු ප්‍රමාණයක් පිළිබඳ අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා ඒ විවාදයේදී රේදුන් සියලුම කරුණු පිළිබඳ අපිට මේ රටේ රාජ්‍ය ආදායම් පිළිබඳ වගකිය යුතු කණ්ඩායම හැටියට පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කරන්න ඒ සඳහා ඔව් හර්ෂිල්ලමතුමා මම විනාඩියක් ගන්න
නෑ මම අහන්නගේ බොහොම සන්තෝෂයි ඒක කරා කියලා මම අහන්නගේ ප්‍රශ්නේ එතකොට අර කැසිනෝ බද්ද ගැන අපි කතා කරන්නේ ඩොලර් 100ක් ගෙවන්න ඕනේ කියලා එන හැම එකනටම දැන් අවුරුදු ගානක් තිස්සේ ගෙවලා තිබුණ නෑනේ ඒක පිළිබඳව ක්‍රියාත්මක වෙනවද
ඒකත් ඔයගොල්ලෝ ඔබතුමා කිව්ව කාරණා ටික මමම විශේෂයෙන් සටහන් කරගත්තා මේ විශ්වය ගැන දන්න කෙනෙක් හැටියට මම එදා ඔබතුමාට කොරිඩෝ එකේ හම්බුනාමත් කියව ඔබතුමා කතා වහන්න මම විශේෂයෙන් ඉන්නවා කියලා මොකද මම කල්පනා කරන මේ අපි මේ 225 දෙනාම ඉදිරිපත් කරන වැදගත් කරුණු එක්කෙනෙක්වත් නොදගත් කරුණු නෙවෙයි මේවා මේ වාගේ අසීරු වෙලාවක මේ කරුණු සියල්ලම අරගෙන අපි අපේ මම කොයි වෙලාවකත් කියන්නේ අපේ නිලධාරින් සියලු දෙනා හොරු වුන් සියලු දෙනා වැරදි කියලා වුණු විවිධ අභියෝග වලට මුහුණ දෙනවා අපි මේ රටේ බදු ආදායම එකතු කරන්න මේ ආයතන තුනට බාර දීලා අපි කියනවා මේ ආර්ථිකයේ 108කින් ඍණ වෙලා කියලා එතකොට කොහොමද අපේ ඉලක්ක වලට යන්නේ ඊළඟට අපි අප ආනයන 2000ක් තහනම් කරලා රේගුවට කියනවා අපේ ආදායම වැඩි කරලා දෙන්න කියලා මේ රටේ මිනිස්සු මත්පැන් පානය කරනක 40%ක් 30%ක් අඩු කරලා තිනවා උන්ගේ තියෙන ප්‍රශක්තිය මිලදී ගැනීමේ ශක්තිය නැති නිසා වෙනේවට අපි සුරාවද්දයකට කියනවා මෙන්න මේ 120 කින් ආදායම් වැඩි කරන්න කියලා. ඒ අභියෝගයත් අපේ නිලධාරීන්ට තියෙන එක අපි ඕනෙනුවෙන් ප්‍රකාශ කරා. හැම ශ්‍රේෂ්ඨයකම විවිධාකාර පුද්ගලයෝ ඉන්නවා. ඉතින් අපේ යුතුකම වෙන්නේ මේ සියලු දෙනා එක්ක කළමනාකරණය කරමින් මෙන්න මේ කියන රාජ්‍ය ආදායම මේක වැඩි කරගන්න ඕනෙමයි. ඒක කිසි කෙනෙක් නැහැ කියන්නේ. ඉතින් ඒකට අපිට ඉතාම පහසු දැන් මේ මම කිව්වා අපි 108ක තිබුණු බඩු ප්‍රතිශතය කියන්නේ දළ දේශයේ නිෂ්පාදිත සාපේක්ෂව තිබුණු 108 111ක් ගෙනියන්න ඕනේ. එතකොට බිලියන 1400 බිලියන 1800ක් කරන්න ඕනේ. මේ 1800 කාගෙන්ද ගන්නෙ? මේ සමස්ත මේ රටේ ජනතාවගෙන් විවිධ අයගේ මේ පර්ස් එකට තමයි මේකේ බර දැනෙන්නේ. ඉතින් මේක මේ කවුරුත්ම ජනප්‍රිය කාරණාවක් වෙන්නේ නැහැ. මේක ඉතාම පැහැදිලි සටන් පාට ඕනෑ තරම් බිහි වේවි. මේ අරකට ගැහුවේයි මෙයාට ගැහුවේයි හැබැයි සමස්තයක් විදිහට අපිට කරන්න වෙන්නේ ගරු කතානායකතුම දැන් අපි දැක්ක අපේ තිබුණු උපයන විට ගෙවීමේ බදු ලිපිගුණ සංඛ්‍යාව සියල්ලම අහිමි වුණා පහුගිය කාලේ. 115ක් තිබුණු උපයන විට ගෙවීම අපි හැමදාම තර්ක කරනවා මේ අපි අපේ තියෙන බදු සංයුතුවේ මේ වක්‍ර බදු ප්‍රමාණය වැඩි. මේ වක්‍ර බදු ප්‍රමාණය මුළු රටේ ඉන්න යාචකයට පවා එක සැරේ බෙදිලා යනවා. ඒ නිසා මේක මේ සංයුතුය වෙනස් කරන්න ඍජු බදු වැඩි කරන්න. ඉතින් තාමත් හැබැයි ඔක හැමදාම අවුරුදු 50ක ඉඳන් අපි කතා කරත් ඍජු බදු ප්‍රමාණය තමයි අපේ සංයුතියේ 120ක් ඍජු බදු 120යි වක්‍ර බදු 180ක්. හැබැයි දැන් අපි උත්සාහ කරන්නේ මේ පෙටානිදා ලැබෙන ප්‍රතිසංස්කරණ තුල අපේ උපේන විට බදු ලිපිගුණ සංඛ්‍යාව ඒ 115 ආයෙ වැඩි කරන්න. ඉතින් මේක මේ ඒ 115ටම තමන්
කරු ඇමතුමා ඉතා හොඳයි. හැබැයි මම අහන්න කැමතියි කබිර හෂිම් ඇමතුමත් ඇහුවා IOC වැනි ආයතන වලටිනුත් මොකක් හරි බද්දක් ගහලා මේ රට ඒ ආදායම ලබා ගන්න නම් හොඳයි. මොකද ඒගොල්ලන් ඩොලර් බිලියන වලින් තමයි සල්ලි අරන් යන්නේ.
බොහොම සුදුයි. ඒකේ කාරණාමනේ. ඉතින් ඔබතුමාලාගේ ඒ වගේ තොරතුරු තියෙනවා නම් මම තොරතුරු හොයන්නම් කරුණාකරලා ලබා දෙන්න. අපි මේක බොහොම සහයෝගයෙන් කරගෙන යමු. ඔබතුමාලා දැන් මන්ත්‍රීවරු දෙපළක් කිව්ව කාරණාව ඉතාම වැදගත් විදිහට සලකන්න මම සූදානම්. ඒ නිසා මේ මම කියන්නේ ගරු මේ කතානායකතුමනි මේක මේ බදු අය කිරීම කියන්නේ ප්‍රශංසාව ලැබෙන රසවද්දයක් නෙවෙයි. හැබැයි අපි කාටත් වගකීමක් තියෙනවා මේ මූල්‍ය කළමනාකරණේ මුදුන් මාකට වාගේ අපි මේක තේරුම් ගන්න අවශ්‍යයි. රාජ්‍ය ආදාය වැඩි කරගත යුතුමයි. ඉතින් මම මේ සභාවේ 225 දෙනාගේ මිලසෙන් මේ කාරණාවේදී මඟ පෙන්වන්න උපදෙස් දෙන්න කරුණු කියන්න මුදල් කමිටුවේ අපිට මේක ෆිල්ටර් කරලා දෙන්න අපි එවන දේවල් අපි මේ 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 ගමන හරියට මේ රට ආර්ථික වශයෙන් මූලික අඩිතාලම ආදායමට ගැලපෙන වියදමට ගැලපෙන ආදායමක් ගන්න රටක් තැනට ගෙනියන්න කටයුතු කරමු කියන ආරාධනාව කරමින් ඔබතුමා කීපතාවක් මන් දිහා බැලුවා. ඔබතුමාට ස්තුතිවන්ත වෙමින් මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.
මහින්දානන්ද මැතිතුමාට කතාවක් තියෙනවනේ ඒකෙදි කරන්න. කබිර රෂිම් මැතිතුමා Yes, Mr. Hakim, what is it?
Sir, Putika. මේ ඇමතුමා මේ රේගුව තුළ නොයෙකුත් දූෂණ තියෙනවා. දැන් ඇත්ත වශයෙන්ම දැන් මේ අර තහනම් ලැයිස්තුව තියාගෙන දැන් පිටරට ඉන්න දූපුතුලා තමන්ගේ දෙමාපියන්ට නැත්තම් නෑදෑයිතවන්ට නොමිලේ යවන පොඩි පොඩි පාසල් පවා තියාගෙන ටිකන් අවශ්‍ය නැතුව හිරිහර කරනවා. මේක පොඩ්ඩක් නවත්තලා දෙන්න. මොකද මේ
ඒ ගැනත් අපි ඉක්මන් පියවරක් ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ තුලින් අයථා ක්‍රියාවන් සිදු නොවන පරිදි කටයුතු කළ යුතු නිසායි තමයි සොයා බැලීමක් කරන්න වෙන්නේ.
කබිර රෂිම් මෙතුම.
ඔබ කතානායකතුමනි ඔබතුමාගෙන් මේ ඉල්ලීම මීට ඉස්සලත් කළා. රේගුව පිළිබඳව වාර්තාවක් ජනාධිපතිතුමාට බාර දුන්නා. එදාම ප්‍රකාශයක් කළා. ඒක පාර්ලිමේන්තුවටත් බාර දුන්නා කියලා. ජූලි මාසේ 24 මම මීට ඉස්සලත් ඉල්ලුවා ඒක ඇයි පාර්ලිමේන්තුවට ඔබතුමා කරුණා කරලා ඒක පාර්ලිමේන්තුවට වහාම ලබා දෙන්න. ඒතර රේගුව පිළිබඳ තියෙන ප්‍රශ්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හරියට වටහාගෙන ඒ වලට ප්‍රතිචාර දක්වන්න පුළුවන්.
හරි. ලේකම්තුමා.
ගරු කතානායකතුමනි කතානායකතුමනි මම මගේ අදහස් ප්‍රකාශ කරන්න කලින්
අපි මේ සොයලා අපිට ලැබිච්ච බව දන්නල් නැහැ අපි චටිවන්න.
කතානායකතුමනි මම ඉල්ලීමක් කරන්න කැමති විශේෂයෙන්ම ඛනිජ තෙල් සංස්ථාවේ ප්‍රසම්පාදන කටයුතු පිළිබඳව විශේෂ විවාදයක් පාර්ලිමේන්තුවේ ලබා දිය යුතුයි කියලා විපක්ෂය වෙනුවෙන් මම ඉල්ලීමක් කරන්න කැමැති ඔබතුමාට ඒකට එකඟ වෙන්න පුළුවන්ද? ඒක හැකි ඉක්මනින් ඉදිරියේදී කරන්න. ඒක වැදගත් කතානායකතුමනි. මොකද අද ප්‍රශ්න කීපයක් ආවයි ගැට.
ඔව් කිරියල්ල මැතිතුමනි.
විපක්ෂයේ ප්‍රධාන සංගීතයට අපි ඒක සහයෝගය දෙනවා.
ස්තුතියි කතානායකතුමනි.
පක්ෂනායක රැසීමේදී අපි කතා කරලා
තියෙනවා. හොඳයි. පක්ෂනායක රැසීමේදී අපි ඒක ඉදිරිපත් කරන්න. ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘතිය පිළි අද යටතේ බදු සහන ලබා දීම සඳහා යෝජනා කීපයක් ඉදිරිපත් කරලා තිබුණා.
ප්ලීස් මහරුෆ් මන්ත්‍රීතුමා මූලාසනයට පැමිණෙන්න ඇති.
ගරු රංජිත් සියඹලා අපිට මැතුමා ඒ ඉදිරිපත් කරපු ඒ ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ එන ඒ බදුසාන ගැන කතා කරනවා නම් මෙය පළමුවෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ සන්ධාන රජයක් යටතේ ගෙනාපු පනතක් කියලා මම හිතනවා. මොකද 2005 එකට හදාපු ඒ ආණ්ඩුව යටතේ තමයි අංක 14 2008 අංක 14 නමැති පනතක් හැටියට 2008 ඒ පහේ ආණ්ඩුවෙන් තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා ඇත්තටම මට හිතාගන්න බෑ එදා එක්සත් ජනතා නිදහස් සන්ධානය නොහොත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අද සහ ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණත් ඒ ආණ්ඩුවට සම්බන්ධ වෙලා මහින්ද රාජපක්ෂ මහත්තයාව බලයට ගේන්න උදව් කරපු අයම තමයි එදා වේදිකාවල් ගානේ වමේ ප්‍රතිපත්ති අනුගමනය කරනවා කියලා මේ කණ්ඩායම් දෙකම රටේ සංවර්ධනයට ස්වාධිපත්තියට ඒ වගේම රටේ ජාතික ආරක්ෂාවට අහිතකර කියන මේ දේශපාල මේ ප්‍රතිපත්තිවලට විරුද්ධ වේදිකාවල් වල දිගටම කතා කරේ. හැබැයි ඒගොල්ලොම තමයි මේ වගේ මේ මේ ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘතියක් කියලා ගෙනල්ලා ඒක භාවිතා කරලා තියෙන. දැන් රන්දිත් සියඹලා පිටිය ඇමතුමාම කිව්වා ව්‍යාපෘති 14කට විතර මේ වගේ විශේෂ බදු සහන දීලා තියෙනවා කියලා මේක යටතේ. හැබැයි ඒකේ ක්‍රමවත්ව ඒකේ මොකද්ද මොන පදනමෙන්ද දීලා තියෙන්නේ කියලා මේ සභාවේවත් අපි දන්නේ නැහැ. හරි, එතකොට මේවා ගජමිතුරන්ට තමන්ට ඕන අයට මේ වගේ බදු සහන දීලා තමයි මේ රට එක පැත්තකින් බංකලොත් වෙලා තියෙන්නේ. දැන් අද මේ ගෙනාපු දේ වුණත් අපි විශේෂයෙන්ම මේ ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘතිය ව්‍යාපෘති යටතේ ගේන මේ වැඩ මේ මේ බදු සහන පිළිබඳව කතා කරනවා නම් HCL සමාගම HCL ටෙක්නොලොජිස් කියන සමාගම සඳහා තමයි අද ඇමතිවරයා මේක ඉදිරිපත් කරන්නේ. HCL ටෙක්නොලොජිස් කියන්නේ ඩොලර් මිලියන 10ක විතර ආයෝජනයක් ලංකාවට කරලා තියෙනවා. අපි හොඳ පැත්ත කතා කරන්න ඕනේනේ. ඒගොල්ලන්ගේ ඒ ඩොලර් මිලියන 10 ආයෝජනය කරන්න බලාපොරොත්තුෙන් සිටින ඒගොල්ලන්ගේ ඉලක්කය 2032 වෙනකොට මේ රටේ 5350ක පිරිසක් එයාලගේ ආයතනයේ සේවකයන් හැටියට බඳවා ගන්න. ඒ කියන්නේ තොරතුරු තාක්ෂණය සහ තොරතුරු තාක්ෂණ සපල සේවා සිද්ධ කරන ආයතනයක්. එතකොට මේ සඳහා ඒගොල්ලෝ මේ බදු පන්නත සංශෝධනය කරන්න බලන්නේ මේ අයට මේක දෙන්නනේ. දැනට මම දන්න තරමට HCL ටෙක්නොලොජිස් කියන සමාගමේ 1000කට 1500 අතර ආසන්න පිරිසක් වැඩ කරනවා. ඒ අය ලාංකිකයන්. ඒගොල්ලන්ට සාමාන්‍යයෙන් බඳවා ගන්නකොට 1,05,000 විතර පඩිත් ගෙවනවා අපේ ලංකාවේ අයට. ඒගොල්ලෝ සාමාන්‍යයෙන් යම් තැනකට ආවම 1,10,000යි ආවම පඩිය. මේක ඉතා වැදගත්. ඇත්ත වශයෙන්ම එදා රණසිංහ ප්‍රේමදාස මැතිඳුන් පටන් ගත්ත ඇඟලුම් කර්මාන්තෙන් ඊළඟ පින්ම තමයි මේක. මේක තමයි අපි 2015 අපි කතා කරේ BPO සෙක්ටර් එක දියුණු කරන්න ඕනේ කියලා. එතකොට මෙන්න මේ 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 වගේ ආයතන වලට අපි හයිය ශක්තිය දෙන්න ඕනේ. මේ ආයෝජනය වැදගත්. හැබැයි HCL ඉන්ටර්නැෂනල් කියන සමාගම ජාත්‍යන්තරයේ ප්‍රසිද්ධ මේ තාක්ෂණික තොරතුරු තාක්ෂණික සමාගමක්. හැබැයි ඒගොල්ලෝ ඉන්දියන් සමාගමක්. මේගොල්ලෝ ඇත්තටම ඉන්දියාවේ ලොකුම සමාගමක්. ඒගොල්ලෝ දැනට ඉන්දියාවේ තියෙන නීති රීති දිහා බලන්න. ඉන්දියාවේ විදේශ සමාගමකට සාමාන්‍යයෙන් ඒගොල්ලෝ විදේශ සමාගමකට බදු සහන දෙනවා නම් ඒගොල්ලන්ගේ තියෙනවා ස්පෙෂල් ඉකනොමික් සෝන් කියලා. විශේෂ ආර්ථික කලාප. ඒ ආර්ථික කලාප තුළ ඒ විදේශ සමාගම් පිටවන්න ඕනේ. ඒකේ නිර්ණායක කීපයක්ම තියෙනවා. ඒ නිර්ණායකවලට යටත්ව තමයි ඒගොල්ලෝ zero tax නැත්තම් බදු සහන සම්පූර්ණයෙන්ම දෙන්නේ. එහෙම නැත්තම් ඉන්දියාවේ සාමාන්‍යයෙන් විදේශ සමාගමක් ගිහිල්ලා ආයෝජනය කරා නම් ඒ සමාගම් වලට ඒගොල්ලන්ගේ සමාගම් බද්ද අදාළ වෙනවා. උදාහරණයකට මම දන්නවා ලංකාවේ අපේ මේ තොරතුරු තාක්ෂණ සේවාවන් සපයන ශ්‍රී ලාංකික සමාගම් කීපයක්ම ඉන්දියාවේ දැන් පිහිටවලා තියෙනවා. ඒගොල්ලන්ට බදු සහන දීලා නැහැ. ඒ කියන්නේ නිකන් බිස්නස් කරන්න බෑ. ඒගොල්ලන්ට බදු සහන කියන්නේ වැට් බද්ද ආරේමේ නැති වුණාට ඒගොල්ලන්ට සමාගම් බදු වලින් 122ක් ඉන්දියාවේ රජයට අපේ සමාගම් ගෙවන්න ඕනේ. විදේශ සමාගම් වුණාට ඩොලර් වලින් උප මේ ආදායම් ඉපෙව්වට ඒගොල්ලෝ ඒ බදු ගෙවන්න ඕනේ. එතකොට ඒක ඉන්දියාවේ සිද්ධ වෙන එකක්. දැන් ලංකාවේ මෙහෙ HCL එක ගත්තම ශ්‍රීහාන් සේමසිංහ මහත්මයා ඔබතුමා රාජ්‍ය අමතිවරයෙක් හැටියට HCL එකේ ටෙක්නොලොජිස් වල මූලස්ථානය තියෙන ඉන්දියාවේ. ඒ ඉන්දියාවේ HCL සමාගම ඉන්දියාවේ ඉඳගෙන ඒගොල්ලන්ගේ රෙවනිව් එක ගත්තම නැත්නම් අයබාරය ගත්තම ඉන්දියන් රුපියල් වලින් බිලියන 867ක්. ඒකෙන් ඒගොල්ලන්ගේ ලාභය සුද්ධ ලාභය බිලියන 169ක් ඉන්දියාවේ. හරි HCL සමාගම. හැබැයි ඉන්දියාවේම මූලස්ථානයේ ඉන්දියාවේ තිබුණත් ඉන්දියාවේම ඒ සමාගම බදු වශයෙන් බිලියන 34ක් ඉන්දියාවට ගෙවලා තියෙනවා ගිය වසරේ. 34 බිලියන්. ඒ කියන්නේ 120ක බද්දක් ඉන්දියාවේ එක් සමාගමෙන් අය කරනවා. දැන් ඒ සමාගමට තමයි ලංකාවේ ඒගොල්ලෝ පිහිටවන ඒ සාකාවට ඔයාලා අවුරුදු 17කට බදු සහන බින්දුවේ බදු අය කරන්නේ නැතුව ඒ සහන දෙන්න යන්නේ. දැන් බලන්න ඔයාලා කොච්චර මේ රට වෙනුවෙන් කොහොමද මේවා සාකච්ඡා කරන්න කියලා. එතකොට HCL සමාගමට අපි උදව් කරන්න ඕන කියන එක මම පිළිගන්නවා. ඒගොල්ලෝ ඩොලර් මිලියන 10ක් ආයෝජනය කරනවා. ඒගොල්ලෝ දැනට 1500කට ආසන්න ලාංකිකයන් බඳවාගෙන තියෙනවා. තව 3-4000ක් බඳවාගනි. මේ වගේ ආයතන මෙහෙට ගේන්න ඕන කියන එක හරි. හැබැයි පූර්ණ කාලීනව අවුරුදු 15ක් 20ක් අපි බදු සහන දිය යුතුද? මොකද මේ ප්‍රතිපත්තිය? අපි රට වෙනුවෙන් අපි මේවා නෙගෝෂියේට් කරලා කරන්න බැරිද? එතකොට ඉන්දියාවේ මේ ස්පෙෂල් ඉකනොමික් සෝන්ස් කියලා ගත්තමත් විශේෂ ආර්ථික කලාප ගත්තත් BOI වගේම ඒවවල වුණත් පළවෙනි වසර පහට පමණයි බදු සහන දෙන්නේ. කම්ප්ලීට් බදු සහන. ඒ කියන්නේ අර ස්ටාර්ට්අප් කාලයට දැන් වුණත් HCL එකට අවුරුදු 3කට හෝ 5කට අපි බදු සහනයක් දෙන්න පුළුවන් සම්පූර්ණයෙන්ම. එහේ ඉන්දියාවේ කලාපවල ඊළඟට මොකද කරන්නේ? ඊළඟ වසර පහට 150ක බදු සහන දෙනවා. 150ක ලාභවලට බදු අය කරනවා. ඊළඟ අවුරුදු පහක් තව අවුරුදු පහක් ගිහලා කියන්නේ අවුරුදු 10කින් ඒගොල්ලෝ මොකද කරන්නේ? අර ලාභ ආපහු ආයෝජනය කරනවා නම් ක්ලව්බැක් ප්‍රොෆිට්ස් වලට විතරයි ටැක්ස් වී දෙන්නේ නැත්නම් අය කිරීමක් කරනවා. දැන් මේකයි ලංකාව වුණත් කරන්න ඕනේ. ඒ නිසා වැඩ මේ ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති කියලා තමන්ට කැමති එක එක ආයතන හොයාගෙන මිතුරන්ට හිතවතුන්ට එක එක විදිහට මේවා දෙන එක නෙවෙයි. මේකේ ක්‍රමවේදයක් තියෙන්න ඕනේ. ඒ නිසා මූල්‍ය මුදල් කමිටුවට හර්ෂ ඩිසිල්ලා මැතිතුමාට මම කියන්නේ මේකේ ආණ්ඩුව හරි ක්‍රමවත් ක්‍රමවේදයක් සකස් කර යුතුයි. නැත්නම් මේ වගේ බදු සහන පිළිවෙලකට නිකන් පිළිවෙලක් නැතුව දෙන්න ගියා නම් අන්තිමේට කොහෙන්ද අපි ආදායම උපයන්නේ? ආදාම උපයන්නේ පොඩි මිනිහගෙන්. ඔවුන්ගේ වැට් බද්ද වැඩි කරනවායි හාල් කිලෝ එකකට බදු ආය කරන එක නෙවෙයි. මෙන්න මේවා වලින් තමයි අපි උත්සාහ කරන්නේ බදු ආය කරගන්න. ඒ නිසා මේ විදේශ ආයෝජන කියන දේ ලංකාවට එන්නේ මේ බදු සහන වලින් නෙවෙයි. විදේශිකයන් මේ රටට එන්නේ ඒගොල්ලෝ මිනුම් දණ්ඩක් හැටියට භාවිතා කරන්නේ පවතින දේශපාලන රාමුව. මේක ඇතුලේ හොරකම් තියෙනවද, දූෂණ තියෙනවද, ඒවා නැත්නම් තමයි මෙහාට එන්නේ. ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ තියෙනවද, මානව හිමිකම් සුරක්ෂිතභාවය තියෙනවද, අධිකරණයේ ස්වාධිපත්‍ය තියෙනවද, අන්‍ය ජාතීන් සමග දේශපාලන අයිතීන් බෙදා හදා ගැනීම, ඒවා ඔක්කොම දිහා බලලා තමයි ආයෝජක වෙන්නේ. ඒවා මේ රටේ ඒ පරිසරය හදන්න නැතුව හැම එන විදේශිකයෙකුට අපි මෙහෙම බදු සහන දෙන්න ගියාම මේ රටට කොහමද ආදායම් උපය ගන්න පුළුවන් වෙන්නේ? ඒ නිසා මේවා කරන්න බැරි වෙනකොට තමයි ආණ්ඩුව මොකද ඊළඟට කරන්නේ? තමාගේ ඇඳිවත පවා උනා දැමීමට ලැහැස්ති විදේශිකයන්ට. හෝක කරන්න බෑනි. ඒකෙන් තමයි උනේ ශැංග්‍රිලා හෝටලයට ඔබතුමන්න මොකද කරේ අවුරුදු 30ක බදු සහනක් දුන්නා. හරි අවුරුදු 30ක. එතකොට තඹ සතයක් අපි උපයන්නේ නෑනේ. අපි ඒගොල්ලොක් එක්ක කතා කරලා පළවෙනි අවුරුදු 5කට බදු සහනයක් දෙන්න තිබ්බා. ඊට පස්සේ මීටර් එදුවන්න තිබ්බා. එතකොට විදේශිකයන් විදේශ සංචාරකයන් අනිත් රටවල් වලට ගියාම මාලදිවයිනට ගියාම බෙඩ් ටැක්ස් කියලා එක විදේශිකයෙක්ගෙන් ඩොලර් 6ක් අය කරනවා එක රැයකට. පොඩි කුඩා දරුවෙකුුණත් කමන්නේ. ඒක ඒ විදේශිකයාට දැනෙන්නේ නැහැ. හැබැයි මීටර් එදුවන රටට. හැබැයි අපි දෙනවා අවුරුදු 30කට නිකං කරපල්ලා කියලා. මං දන්නවා මේ හෝටලෙන් අනිත් වක්‍රව ආදායම් එනවා. සේවකයෝ ඉන්නවා. ටිප් ලැබෙනවා. ඒවා එනවා. හැබැයි ඒ බදු ආදායම් අපි උපයන්නේ නැත්නම් අපි කොහොමද ඉස්සරහට යන්නේ? ඉතින් මේක ක්‍රමවත් වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන්න ඕනේ කියලා අපි හිතනවා. ඉතින් එහෙම නැත්නම් මේ බදු සහන කියලා අපි කොච්චර දුන්නත් බදු සහන මත ආයෝජකයෝ මේ රටට එන්නේ නැහැ. අන්තිමේට අපි ආදායම් උපයන්නේත් නැහැ. ඒ නිසාම තමයි මම කිව්වේ අර IOC සමාගමට ඒගොල්ලෝ දැන් උපයන ආදායම දැන් ඩොලර් ලක්ෂ ගාණක් උපයලා ඇති. මොකද තෙල් මිල අඩු වුණාට ඒගොල්ලන්ගේ මිල අඩු කරේ නැහැ. හැබැයි ඒගොල්ලන්ට බද්දක්වත් ආය කරන්නේ නැහැ. එතකොට මේවා අපිට ලබා ගන්න පුළුවන් ආදායම් මාර්ග. ඉතින් මෙතනදී මම විශේෂයෙන්ම කියන්නේ මේ ක්‍රමෝපාය සංවර්ධන පනත විධිමත්ව ඔබතුමන්ලගේ රජෙන් ඒක ඉදිරිපත් කරේ නැහැ. 2008 මේ පනත ගෙනාව. 2011 මේක සංශෝධනය කරා. ඊට පස්සේ තව තවත් සංශෝධන කීපයක් කරා. මේක යටතේ දැන් ව්‍යාපෘති 14ක් තියෙනවා කියලා කියනවා. අඩු තරමින් මමවත් දන්නේ නැහැ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට ව්‍යාපෘති 14 මොකද්ද? ඒ ව්‍යාපෘති 14ට මොන පදනමෙන්ද ඔබතුමන්ලා ඒවා SDP යටතේ ගත්තේ? ඒ ඔය ව්‍යාපෘති 14ට මොකද්ද ඔබතුමන්ලා දෙන සහන? එනිසා ඒක අපේ මේ මේ පාර්ලිමේන්තු සභාව දැනුවත් කරන එක ඉතා වැදගත් කියන එක මම මතක් කරන්න කැමතියි.
මම විනාඩි දෙක
අවසන් වශයෙන් මම කියන්න ඕනේ. මම දැක්කා මේ ආණ්ඩු පක්ෂයෙන්ම ඊස් ඔෆ් ඩුයින් බිස්නස් එහෙම නැත්නම් ශ්‍රී ලංකාවේ ව්‍යාපාර පහසු කිරීමේ දර්ශකය පිළිබඳව යෝජනාවක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ආණ්ඩු පක්ෂයෙන් ගෙනල්ලා තියෙනවා. ඇත්තටම මම පුදුමයට පත් වුණා ආණ්ඩුවෙන්ම මේ වගේ දෙයක් කරනවා කියලා. මොකද මේ ආණ්ඩුවම තමයි 2005න් පස්සේ මේ රටේ ශ්‍රී ලංකාවේ ව්‍යාපාර පහසු කිරීමේ දර්ශකය වෙනුවෙන් නෙවෙයි වැඩ කරේ. මේ ආණ්ඩුව 2005 ඉඳලා වැඩ කරේ මෙතෙක් මේ රටේ පාලකයන්ගේ ව්‍යාපාර පහසු කිරීමේ දර්ශකය දියුණු කරන්න. එක එක පාලකයන්ගේ හෝ පවුලේ අයගේ දර්ශක දියුණු කරන්න හෝ පහසු කරන්න වැඩ කරලා ඇති. හැබැයි ලංකාවේ ව්‍යාපාර පහසු කිරීමේ දර්ශකය ශක්තිමත් කරන්න වැඩ කරලා නැහැ කියන එක අපිට කියන්න පුළුවන්. මොකද දැන් වෙනකොට අපි මම නියෝජනය කරපු කඳවුර 2001-2004 අපි තරඟකාරීත්වය ශක්තිමත් කරන්න නැත්නම් කම්පෙටිටිව්නස් ඉනිෂියේටිව් කියන එක අපි ගෙනාවා. මේක මෙහෙ අපේ රට ශක්තිමත් කරන්න. ඒක අයින් කරලා දැම්ම 2005න් පස්සේ. ඒ වගේම රාජ්‍ය ආයතන, ඒ වගේම විදුලි බල මණ්ඩලය, ඒ වගේ ආයතන, ඒ වගේම රේගුව, ජාතික ආදායම් දෙපාර්තමේන්තුව ප්‍රතිසංස්කරණය කරන යෝජනා ගෙනාවා 2001-2004. ඒවා ඔක්කොම අයින් කරා 2005. ඒතකොට රීගේනින් ශ්‍රී ලංකා කියන සැලැස්මක් හදුවා. ඒක හංවඩු ගහලා ඉවර කරා. හැබැයි දැන් ඒකේ කොටස් අරගෙන තමයි ඔබතුමන්ලා ක්‍රියාත්මක කරන්න බලන්නේ. දැන් බලන්න මේකේ ප්‍රශ්නේ. එතකොට ease of doing business කියන එක ගත්තම ලංකාව නරක තැනක ඉන්නේ. ශ්‍රී ලංකාව ඉන්නේ අපි ඇත්තටම මං හිතන්නේ 99 අපේ රෑන්කින් එක. එතකොට ease of doing business කියන ඒ ව්‍යාපාර කිරීමේ පහසුකම ගත්තාම ඉන්දියාව අපෙන් ඉස්සරහා ඉන්නේ. ඒගොල්ලන්ගේ දර්ශකය 63යි. බූටානය 89යි. නේපාලය 94යි. අපි නේපාලයටත් පල්ලේ ඉන්නේ. බූටානයටත් පල්ලේ ඉන්නේ. අපි ඉස්සර තරඟ කරේ තායිලන්තය, කොරියාව, ජපානෙත් එක්ක. දැන් අපි තරඟ කරන්නේ නේපාලය, බූටානය එක්ක. ඊළඟට අපි ආයි ඇෆ්ගනිස්තානයටයි, ලෙබනනයි එක්ක. එතකොට මේ අවුරුදු 20 ගානක ඔබතුමන්ලගේ පාලනේ ප්‍රතිඵලය. ඒ නිසා මම හිතනවා කෙසේ වුණත් කමන්නේ දැන් ease of doing business දර්ශකය ගැන යෝජනාවක් ආණ්ඩුවෙන් ගෙනල්ලා තියෙනවා. ඒකට වටපිටාව හදා ගන්න ඕනේ. ඒකේ වටපිටාව හදා ගන්න නම් ඉඩම් අයිතිය හැකි ඉක්මනින් ලබා ගැනීම, බිස්නස් රෙජිස්ට්‍රේෂන් එකක් හැකි ඉක්මනින් කර ගැනීම, ඒ වගේම රටේ නීති පද්ධතිය ශක්තිමත් වීම, ඒ විශ්වාසනීයත්වය, මූල්‍ය ප්‍රතිපත්ති, විනිමය අගය, මේවා ඔක්කොම වැදගත්. ඉතින් මේවා මූල්‍ය ස්ථාවරත්වය ඉතාම වැදගත් සහ ප්‍රතිපත්තිවල සංගත භාවයක් තියෙන්න ඕනේ. උදාහරණයකට අපි
ඔබතුමාගේ
මම ඉවර කරනවා අන්තිමට මම කියන්නේ උදාහරණයකට සයිටම් එකට අනුබල දුන්න ආණ්ඩුව. ඔබතුමන්ලගේ ආණ්ඩුවෙන්ම. අනුබල දීලා සයිටම් එක පටන් ගත්තට පස්සේ ඒකට විරුද්ධ වුණා. එතකොට මේ අධ්‍යාපනයේ ආයෝජනය කරන සමාගම් මොකද්ද හිතන්නේ? මේ ආණ්ඩුවට ප්‍රතිපත්තියක් නැහැයි කියලා. ඒ නිසා එක ප්‍රතිපත්තියක් හරියට අනුගමනය කරන්න ජාතික ප්‍රතිපත්තියක් සකස් කරුවම ආණ්ඩු වෙනස් වුණාට ඒ ජාතික ප්‍රතිපත්ති දිගටම ක්‍රියාත්මක වීම ඉතාම වැදගත් රටකට කියන එක මම මේ අවස්ථාවේදී මතක් කරන්න කැමති. ස්තුතියි.
බොහොම ස්තුතියි අන්තුමා.